අපි දැන් ප්‍රශ්නෝත්තර වාරයටයි පැමිණලා තියෙන්නේ. මේ පළවෙනි ප්‍රශ්නය, ගරු ස්වාමීන් වහන්ස, ෆෝන් භාවිතයෙන් පැවිදි ජීවිතයට වෙන හානිය කොහොමද? දියබන්තේ, what is the harm can happen to the monk life because of using phones?
Oh, using phones?
Yes.
Okay, the harm is get distracted, too many things happening, too many, you know, all kind of, it depends how you use it, right? If you use it in a skillful way, it's not really a problem. If you use it only occasionally because you need to contact somebody or need to arrange something, it's not so so bad. But sometimes it is easy to get distracted with these things, right? It depends on what kind of phone you have and how much internet access you have and all of these kind of things. But it can become a distraction. So you just have to know for yourself whether it is a distraction or not. And if you feel that it kind of taking you the wrong way, then sometimes it's better to abandon those things. And sometimes you need that support. It's too easy for the defilements to kind of sneak in there and say, I need a phone. And then you're kind of gradually, slowly moving in the wrong direction. So just be very honest with yourself and very clear with yourself whether it is a problem or not. And if it is a problem, then, you know, chuck it out. You can actually live without a phone. In our monastery in Perth, we don't actually have mobile phones in the monastery. And I must admit, it's quite nice not to be contactable. Most of the day, nobody can contact me. I'm just in my cutie, and it's impossible to have any connection with anyone at all. So it's actually quite nice. If people want to contact me, they have to call the monastery phone. That's really the only way here.
ඒක මේ ඔබ ෆෝන් එක භාවිතා කරන විදිය අනුව තමයි තීරණය වෙන්නේ. අවශ්‍යතාවය ගැන සලකලා බලලා හානියක් නොවන විදිහට ෆෝන් භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම ඕනවට වඩා නොසලකිලිමත් වෙලා තමන්ට හානි වෙන විදිහට ෆෝන් භාවිතා කරන්නත් පුළුවන්. කෙතෙක් දුරට පහසුකම් තියෙන ෆෝන් එකක්ද, කොච්චර වටින ෆෝන් එකක්ද, කෙතෙක් දුරට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්ද ආදී කාරණා අනුව ෆෝන් එක ඔබට හානි වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. එතකොට ඒ වගේ එන්නෙන් ඔබ පිරිහෙන බවක් පේනවා නම් ෆෝන් එක නිසා ෆෝන් එක අතහැර දාන එක හොඳයි. දැන් මේ පර්ත් වල උන්වහන්සේගේ ආරාමයේ ෆෝන් භාවිතයක් නැහැ කියලා උන්වහන්සේ සඳහන් කරනවා. ප්‍රධාන දුරකථනයට තමයි උන්වහන්සේ හම්බ වෙන්න ඕන නම් කෙනෙක්ට කතා කරන්න තියෙන්නේ. ඉතින් උන්වහන්සේ විවේකයෙන් මුළු දවසම ඉන්න පුළුවන්. මොකද ෆෝන් එකෙන් කවුරුවත් උන්වහන්සේට බාධා නොකරන නිසා, ෆෝන් භාවිතයක් නැති නිසා ඒ ආරාමේ, ඒක බොහොම විවේකයට උපකාරයි. ඉතින් ඔය විදිහට තමයි උන්වහන්සේ ප්‍රශ්නය ගැන කිව්වේ. ඊගා ප්‍රශ්නය, ගරු ස්වාමීන් වහන්සේ, ආමිස පූජා ප්‍රතිපත්ති පූජා ගැන පහදා දෙන්න. බන්තේ, ප්ලීස් එක්ස්ප්ලේන් ආමිස පූජා and ප්‍රතිපත්ති පූජා.
ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා. These are kind of words you use here in Sri Lanka, is it?
Yes.
Amisa puja is when you offer something to a shrine.
Yes.
And patipati puja is when you do meditation practice.
Yes.
Okay. So there you are. That's the explanation, yeah? I think, you know, Amisa puja can be good. Sometimes you can do Amisa puja. Remember, one of the important things that we can do things when you have a sense of faith and confidence in the Dhamma, if you can give rise to good feelings based on that by doing Amisa puja, sometimes it's fine. We can do that as well. But of course, ultimately, the idea is to bring everything back to the practice. And the practice of the Dhamma is the most important thing, you know, whether it is especially the meditation practice itself. So once you have the joy arising because of the Amisa puja, then you can sit down and you can meditate as a consequence. You can bring the Amisa puja into the Patipatti puja, right? And then bring them together, and then they become extra powerful.
Samahara velawata Amisa puja honda hangima athi karana, honda kusala sagata hangima athi wenna hetu wenawa. Satuta gena denawa Amisa pujawal. E satuten yukto bhavanawata waadi unahama ඒක භාවනාවටත් උපකාර වෙනවා. එතකොට ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවට උපකාර වෙන ආකාරයෙන් යොදා ගන්න පුළුවන්. ඒක තමයි උන්වහන්සේ කිව්ව අදහස. ඊගා ප්‍රශ්නය භාවනාවේදී සිත තැන්පත් වෙමින් පවතින විට ඇසෙන අඩි ශබ්ද, වාහන ශබ්ද, කතා ශබ්ද වැනි කුඩා ශබ්ද පවා මහත් හිරිහැරයක් සේ දැනේ. ඉන් සිත මුදවා ගන්නා හැටි පහදා දෙන්න. බන්තේ, in the meditation when mind slowly or gradually become settled, even the sounds of steps and the sounds of the vehicles and the sounds of others' voices become big obstacle. And how to face this situation?
Okay, well, it depends, right? It depends on your mind state, and this is where the attitude is so important. If you gain a state of mindfulness when the mind is very peaceful, you feel like you are kind of withdrawn into yourself, you can hear the sounds. But very often, if you have enough mindfulness and the hindrances aren't very strong, it's as if you can just allow the sound to kind of almost like pass through you. You hear the sound because you are not reacting to them, because you're not feeling aversion, you're not feeling attraction. It's as if they're passing through you. There's nothing inside of you which kind of blocks that sound or somehow hinders that sound in a sense. The sound just passes through, and then you're equally peaceful afterwards. So the trick here is just to bring the mind to a state of peace where the defilements are very relatively low, and just allow things to arise and pass away outside of you without any kind of reaction at all. And then you find that the sound actually isn't much of a problem at all. Yes, it is there. It is a very, very tiny disturbance. But as soon as the sound is gone, you are back on your meditation object.
ඒක ප්‍රශ්නයක් වෙන්නේ ඔබේ සිතේ තත්ත්වය සහ ඔබ ඒ ගැන දක්වන ආකල්පය මතයි. ඔබ ඒ ඇති වෙන ශබ්දවලට ඔබ තුලින් ඔබ එහෙම නැත්නම් ඔබ හරහා ගලාගෙන යන ඉඩ දෙන්න. ඔබ ඇතුලේ ඒවා නවත්ත ගන්න කිසිවක් නැහැ. ඒවා ඇති වෙලා ඔබ හරහා යන්න ඉඩ දෙන්න. නීවරණ ආදිය යටපත් වූ විට ඔබට ඒ ශබ්ද වලින් ගැටලුවක් වෙන එකක් නැහැ. අන්න ඒ වගේ උත්තරයක් උන්වහන්සේ දුන්නේ.
One of the things I can always remember, one of the things which is very useful to remember, is that the world outside, or the world in general, is not really under our control. And once that starts to sink in, that you cannot control anything, you cannot control other people, you cannot control the environment around us, once that becomes clear to you, once you reflect on that enough, you know that there's no point in getting upset, there's no point in thinking about it, because it is just the world doing its thing. And then you can sit back and allow the world to do its thing. If you can't control it, if you know that in a deep way, then again, it will have very little impact in your meditation practice.
මේ ලෝකයේ අපේ පාලනයට තිනැහැ. අනෙක් මිනිස්සුත් පරිසරයේ සිද්ධ වෙන දේවලුත් අපේ පාලනය අනුව සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඒ නිසා ඒවා ගැන අහිතක්, අමනාපයක් ඇති කර ගැනීම තේරුමක් නැහැ. ඒවා වෙනස් කරන්න යන්න එපා. ඒවා වෙනස් කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊගා ප්‍රශ්නය, අහෝසි කර්ම යනු කුමක්ද? ත්‍රිපිටකය තුල එය විස්තර කොට තිබේද? බන්තේ, what is the අහෝසි කම්ම?
Ahosi karma, okay.
And whether it's explained in Tripitaka.
The term Ahosi karma, as far as I know, does not occur in the main part of the Tripitaka, which I call the four Nikayas. I don't think it occurs there at all, as far as I can remember. And so I'm a little bit on perhaps thin ground here, but the idea of Ahosi Kamma, I think, is essentially Ahosi was, is a past tense, Kamma that was, Kamma that existed before. And I think it is implied in the Tripitaka, right? It's implied in the sense that once you become a stream enter, once you become an arahat or whatever, a lot of the kamma doesn't really have the potential to ripen anymore in certain ways. It cannot, on an arahant, all the kamma that was supposed to ripen in future lives, of course, cannot ripen anymore. So the idea is that certain kammas no longer will ripen. I think that is the idea of ahosa kammas. I think it is, even though it is not actually expressed in the suttas. I think it is as a word as such. I think it is certainly implied in the suttas.
උන්වහන්සේ සඳහන් කරනවා මේ ප්‍රධාන නිකාය හතරේ කියන්නේ දීඝ මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර ඒවායේ නම් මේ ගැන පැහැදිලි කිරීමක් දක්නට ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ හිතනවා දැන් මාර්ගඵල ලැබුවාම සෝවාන් ආදී මාර්ගඵල ලැබුවාම සමහර කර්ම විපාක දෙන්න අවස්ථාවක් නැතු වෙලා යනවා. ඉතින් ආන්නේ වගේ දෙයක් තමයි මේ අහෝසි කර්ම කියලා කියන්නේ කියලා. ඊගා ප්‍රශ්නය පංචඋපාදානස්කන්ධයේ දක්වන සංස්කාර සහ පටිච්චසමුප්පාදයේ දක්වන සංස්කාර දෙකක්ද එකක්ද? එහි වෙනස පෙන්වා දෙන්න. බන්තේ, the sankhara in panchupadanakkhanda and sankhara in paticchasamuppada, are these two or one?
They are one. They are the same.
These are one thing.
Yes, they all, as far as I'm concerned, they are both chaitana, they're both the will. And that's how I understand them.
මේ දෙකේම පංචඋපාදානස්කන්ධයේ පටිච්චසමුප්පාදයේ චේතනාව කියන එක තමයි සංස්කාර කියලා කියන්නේ කියලායි උන්වහන්සේ කියන්නේ. ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේදී අදිෂ්ඨාන පහක් කළ බව අප අසා තිබේ. ඒවා සත්‍යයක්ද? Now we have heard this way. On the deathbed, Lord Buddha has done five determinations. Whether this is true or not.
I don't think there is. If you read the Maha Parinibbana Sutta, that's probably the best information that we have, right, on what happened when the Buddha passed away. And it doesn't say anything there about five determinations. I don't know where that comes from. Maybe, where does that come from? Do you know?
It's from Samantapasadika commentary and Mahavansa also.
Okay. Samantapasadika commentary and Mahavansa. Okay. So, you wonder where these commentaries, where they get that information from. Where do they get it from? If it isn't in the suttas, if it isn't somewhere else, you wonder whether it is authentic or not. I must admit, I have my doubts. Because if Venerable Ananda was there when the Buddha was passing away, and presumably if it was important, it was something significant, it would have been in the Mahaparinibbana Sutta. So it sounds very doubtful to me.
මේ ඒක ගැන ස්වාමීන් වහන්සේ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාන අවස්ථාව පිළිබඳ විස්තර සඳහන් වෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. ඉතින් මහා පරිනිබ්බාන සූත්‍රේ නම් ඒ ගැන කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන ඒ නිසා ස්වාමීන් වහන්සේ ඒ හැටි විශ්වාසයකින් බලන්නේ නැහැ කියලායි උන්වහන්සේ සඳහන් කරන්නේ.
Where is it in the Samantapasadika?
Yes, it's in Samantapasadika, very beginning.
Part of the
Nidana
Kata, whatever. Yes. Oh, okay, yeah.
Iga prasya, parinirvana manchakedi budurajanan vahanse me buddha sasane sagdevidunta varadun bavada apyasayata ehi satyak tibede. Next question relating to same one. On the deathbed, Lord Buddha has asked Sakka to look after this Buddha Sasana.
Okay.
That is true.
Whether that is true or not, I doubt very much that is true. I don't think that's usually how the Buddha operates. Remember what the Buddha said, that once you, he says in the Mahaparinibbana Sutta, he says that you should be an island unto yourself. You have to look after yourself. Don't wait for Sakka to help you out, or anybody else to help you out. This is the thing, right? We have to rely on ourselves in this practice. It's too dangerous. I think these kind of things, they arise because people feel, oh, the Buddha is gone. We need somebody else to look after us. I feel so lonely. Now the Buddha is gone. Who can look after us? Maybe Sakka can look after us. Okay. Right? And then kind of these things, somehow they arise in these commentaries. I'm sure that people are well-meaning, there probably is a good reason perhaps for why they say these things. Maybe somebody has a meditation and they say, oh, I saw it in the meditation, Sakka is looking after us. But of course, these kind of experiences are unreliable. We don't know about these things. And then somehow perhaps they make them into the way into the commentaries. My point is just that there's many ways in which these things can arise without people necessarily being fraudulent or being bad or anything like that. Still, these things can arise. But still, it doesn't mean that we have to take them literally. So I would say that sounds to me like, again, very dodgy. And I wouldn't I wouldn't trust that personally.
ස්වාමින්වහන්සේටනයි ගැන විශ්වාසයක් නැතයි කියලායි කියන්නේ. මේ පරිනිර්වාණ සූත්‍රයේත් මේ ගැන සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ කාරණා සඳහන් වෙලා තියෙන්නේ වංශ කතාවල සහ අටුවාවලයි. එහෙම තමයි අපිට උන්වහන්සේ කියන්නේ මේ තමාව තමාට පිහිටක් කරගන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශක දේශනා කළේ. සක්ට දේවේන්ද්‍රය හෝ වෙන කවුරු හරි අපි ගැන බලාගනී කියලා හිතලා වැඩක් නැහැ. තමන් තමන්ට පිළිසරණ කරගන්න, එහෙම නැත්නම් තමන් තමන්ට දූපතක් කරගන්න, පිහිටක් කරගන්න කියන කාරණාව තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඊගා ප්‍රශ්නය. අද මිහිනි සසුනක් නැති බැවින් පාත්‍රා සිවුරු දැරීමෙන් අපට පාපයක් සිදු වේද? බන්තේ, because today we don't have bhikkhuni sasana.
Is that my turn? No, bhikkhuni sasana? Okay. Yeah. Yes, sir. Okay.
So, is it sinful to bear bowl and robes as bhikkhunis?
Okay. Well, you know, whether we have bhikkhuni sasana or not depends on the person who looks, right? Some people would say, we have bhikkhuni sasana. You know, I would say we have bhikkhuni sasana because we have nuns who are ordained as bhikkhunis. But of course, whether we have a bhikkhuni sasana, some people would say we don't have it because they say that it died out 1,000 years ago, it cannot be revived, so because that we don't have it, even though some people say they have been ordained. So these are different perceptions. And I, from my point of view, there is no problem there. As far as I can see, by studying the Vinaya, I don't think there was any problem really with reviving the bhikkhuni sasana in this way. I think it's perfectly legitimate. Because of that, it's certainly not sinful. I don't think any of the people who are ordained now as bhikkhunis or call themselves bhikkhunis, I don't think they're doing that because of fraud. I think they do that because they really feel that they are bhikkhunis in a new era and they practice according to that. Of course, the only reason why these things are sinful is because if you are a fraud, right? In the suttas you have the teya sangvasaka, where you just put on the robe, you haven't been ordained, and you pretend to be a monk or you pretend to be a bhikkhuni. That is very bad, and it's very considered very bad karma. But if your intentions are pure and you think you're doing the right thing, then it's never sin, it's never bad karma.
මේ ඉතින් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නෙට කියන්නේ මේ වංචා සහගත සිතක් නැත්තම් ඒකේ පාපයක් සිද්ධ වෙන විදියක් නැහැ කියලා. දැන් මේ සමහරු කියනවා භික්ෂුණී ශාසනයක් තියෙනවායි කියලා. සමහරු කියනවා භික්ෂුණී ශාසනයක් නැහැ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේගේ අදහස අනුව නම් භික්ෂුණී ශාසනයක් තියෙන්න පුළුවන් කියන එක. ඉතින් වංචා සහගත අදහසක් නැත්තම් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි උන්වහන්සේගේ අදහස. මේ ප්‍රශ්නය, මේ වස්සාන කාලය අපගේ ආධ්‍යාත්මික තත්ත්වය වැඩි දියුණු කිරීමට වෙනත් කාලවලට වඩා විශේෂයෙන් බලපාන්නේ කෙසේදයි පහදා දෙන්න. බන්තේ, how rain retreat influence to our mental development other than other times.
Okay, well, it depends how you use the rains, right? It depends what you do during the rains. People can do all kinds of things. But of course, one of the advantages of the rains retreat for most people is that you have to stay in one place. So it's a good opportunity to develop your meditation, right? This is the idea. So if you use that time wisely and you stay in one place and you develop your mind consistently, then it's a good opportunity. But there's nothing special about the rains. You can do that outside the rains as well. You can do it at any time, really. So it's really up to you how you, you know, how you spend these things. But for some people, it is a good opportunity to practice well, stay in one place. For other people, it may not matter. It may not make any difference whether it is the rains or whatever. So these are just. The reason why these were laid down according to the Vinaya is not because of doing more meditation or anything. The reason why they were laid down was because the monks, when they were traveling around, they were destroying creatures and these kind of things. One of the things in the suttas, you see that in those days, even lay people wouldn't travel during the Vasa. There's a couple of places in the suttas where it says that the lay people would stay in one place because it was so hard to travel at that time in the north of India because of all the mud and all the water and everything that everybody, it seemed like almost everybody stayed in one place during the rains retreat. And of course, that's probably one reason why it was looked down upon if the monks were traveling around when everybody else was staying in a place.
වස්සාන කාලය ඔබ ගත කරන විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. වස්සාන කාලය ඔබ ඵලදායක විදියට භාවනා කරමින් ගත කරනවා නම් ඒක හොඳයි. එක තැනක ඉඳගෙන එක ආරාමයක ඉඳගෙන භාවනා කරමින් ඔබට වස්සාන කාලය ඉතාම ඵලදායක එකක් බවට පත් කරගන්නත් පුළුවන් ඔබට අවශ්‍ය නම්. ඒ හැර විශේෂයක් නැහැ එහි. දැන් බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදයේ පනවද්දීට පසුබිමුණේ භික්ෂුන් වහන්සේලා ඇවිදීම නිසා ඒ කාලය තුලදී කුඩා සත්තුන් වැස්ස කාලේ කුඩා සත්තුන් පෑගිලා මේ මැරෙනවා මේ තනකොළ පෑගිලා මැරෙනවා ඉතින් ඒ නිසා මිනිස්සුන්ගෙන් ඇතිවෙච්ච දෝෂාරෝපණය නිසා තමයි මේ ශික්ෂාපදයේ පනවවදාලේ බුදුරජාණන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි ගිහි අය පවා එක තැනකට වෙලා හිටපු බවකුයි පේන්න තියෙන්නේ. ඒ නිසා කෙහි ඍජු ආධ්‍යාත්මික දියුණුවට බලපාන කාරණාවක් නැතයි කියලයි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. බන්තේ අමේතා ප්‍රශ්නයක් තියෙනවා. කාමයන්ගෙන් වෙන් වූ අකුසලයන්ගෙන් වෙන් වූ විතක්ක විචාර පීතිසුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යානය නම් කාමරාග පටික තුනීවන්නේ සකදාගාමි මාර්ගඵලයෙන් නම් සෝවාන් මාර්ගඵලලාභියාගේ කාමරාග පටික සංයෝජන ඇති බැවින් ප්‍රථම ධ්‍යානයේ ලැබිය නොහැකි දැයි පහදා දෙන්න. He is asking Bante, in the first jhana, there is no kamaraga, kamaraga is not available. So, but it is said that kamaraga is thin, kamaraga become weak, when attaining sakadagami
become big
become weak
mm.
weak when becoming sakadagami so the sotapannas they have kamaraga because of that whether they can attain first jhana the question is not very clear
okay yes, it is true that when you become Sakadagami, it says that the Kama Raga and the Vyapada is reduced. But even when you become stream enter, you know, it's already reduced a lot. As you practice, every step you take on the path, you are reducing these defilements. And certainly when you become a stream enter, it is much reduced because you understand the danger in these things. You have seen, remember, the point is that when you become a stream enter, you have seen the nature of reality. You understand what the world is like. And because you understand what the world is like, all of these hindrances are much weaker in you because of that precise thing. You can always turn your mind to the Dhamma because you know what the Dhamma is. You know what true happiness is. You know there is no real happiness to be found in karma, in sensuality. So because of that, it is very easy for you to give it up. It may still be there, but already it is reduced. So you can, I think that's fairly clearly can be inferred from the way the Dhamma works and the way the suttas work. And for that reason, because you have that nature, you understand the nature of reality, you understand where true happiness is, because it's easy for you to abandon the hindrances. One of the ways you can actually know whether you are a stream enter or not is how easy it is to enter things like the jhanas. Right? It should be quite easy for you, because when you have seen the full dukkha of everything, when you have seen that everything is non-self, it is very easy to let go. There's no need to hold on to these things anymore, because you've understood the nature of reality. Because it is easy to let go, it is therefore easy also to enter the states of samadhi, relatively speaking. So for a stream entry, basically, not very difficult.
ඔබ මාර්ගයේ ගමන් කරන හැම පියවරකදීම කාමරාග පටික ක්‍රමානුකූලව තුනී වෙනවා. කාමරාගයේ තුනී වෙනවා. සෝවාන් වෙන විට කාමරාගයේ තුනී වෙනවා. සෝවාන් පුද්ගලයෙක් නම් එයාට ධානවලට එන්න ඒක ඉතාමත්ම පහසුවක් වෙනවා. ඒ අනුව සෝවාන් පුද්ගලයාට ප්‍රථම ධානයට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා.
Devante, how many people do you personally know of who have actually achieved second jhana? May you be well, happy and peaceful. How many people do I personally know who have actually achieved second jhana? That is a very difficult question to answer. I have met lots of very good monks in my life, and many of those monks would have achieved second jhana. But it's very hard to count how many that is. I don't know, to be honest with you. It is very, very hard to say. But there is, you know, in a monastery like Bodhinyana Monastery, where people practice a lot and the kind of the method of practice is samatha practice, there's always monks, you know, who achieve these kind of states. Not many monks, but there's always a few monks who achieve these states. So there's always a kind of a certain degree of monks who actually have achieved these things. But more importantly, of course, I've also met a large number of visiting monks who come to Bodhinyana Monastery, and a large number of those will also have achieved these things. Some of the teachers from the forest tradition in Thailand, for example, who practice samadhi very diligently. So the number is probably quite... I don't know how large. I have no idea, but it's probably quite large number of people that I would think have achieved second jhana.
මේ ප්‍රශ්නෙ ඇහුවේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පෞද්ගලිකවම කී දෙනෙක්ව දන්නවද දෙවෙනි ධ්‍යානය උපදවාගත්ත කියලා. ඉතින් උන්වහන්සේ කියන එක උත්තර දෙන්න හරීම අමාරු ප්‍රශ්නයක්. හැබැයි මේ ගොඩක් හොඳ හාමුදුරුවරු උන්වහන්සේට මුණ ගැහිලා තියෙනවා. මේ ගොඩක් හාමුදුරුවරු ඒ පොයත්වල භාවනා කරනවා. ඒ වගේම ඒ ආරාමයට තායිලන්තයේ ආරණ්‍ය සම්ප්‍රදාය හාමුදුරුවරුත් එනවා. ඉතින් සෑහෙන පිරිසක් කොහොම නමුත් මේ ධ්‍යාන උපදවගෙන ඇති කියලා උන්වහන්සේ හිතනවා. නමුත් හරියටම ගාන මේකයි කියලා කියන්න විදිහක් නැහැ කියලායි උන්වහන්සේ කියන්නේ.
Okay, so I apologize if that wasn't good enough, but that's all I can really say, I think. Anyway, so next question. Bhante, there will be a person who doesn't do sitting meditation for a long time. He may not have jhanas, but he is learning Dhamma and try to practice them in the daily life. He is very virtuous too, reflects the Dhamma such as the Tilakana in everything. And also the conditions of things, how the things arise due to conditions, how the sees when conditions cease, etc. He is always mindful and reflects those ways in what he sees, hears, feels, etc. What will be the result of this practice? Can he be a stream enterer? Okay, so remember that the way to measure whether you are making progress in the Dhamma or not, whether you're having success or not, it's not by what you do, what kind of practices you do, but what effect those practices have on you. That is what matters, right? So what you have to ask yourself is, if you do these kind of practices, is it leading anywhere? Is it leading to a reduction in defilements? Is it leading to an increase in all the wholesome states and a decline in the bad states, the bad qualities? If it is, then the practice is working. So this is what you have to ask. You cannot really say that there is any one practice that is right or not. It is whatever practice you're doing that leads to an improvement in the qualities, that is the right practice. And if these practices lead to the abandoning of the defilements and all of these things, and they lead in the right way, then eventually you will attain the jhanas anyway. The jhanas will be part of the practice, right? If all the defilements are gone, the mind is very clear, it is natural, it is the inclination of the mind to attain deep states of samadhi. Whether it is possible to become stream enter before you attain the jhanas or not, I think the whole question is really irrelevant. The point is, you practice the Noble Eightfold Path, and one of the results of practicing that path is you become a stream enter. If it happens before jhana, great. If it doesn't, you keep on practicing the Noble Eightfold Path. You don't stop because you don't get it then, and then that would also include the jhanas eventually. So I don't think this question is really all that significant. The main point is just to practice the path in the right way and always make sure that you are improving in the good qualities and going down in the bad ones. If you are, then you are doing very well here.
මේ ප්‍රශ්නේ ඇහුවේ එක්තරා පුද්ගලයෙක් ඉන්නාලු. එයා වාඩි වෙලා භාවනා කරන්නේ නැහැලු. හැබැයි එයාගාව ගොඩාක් හොඳ ගුණධර්ම තියනාලු. එයා සංස්කාරයන්ගේ හට ගැනීම වෙනසීම ඒවා බලනවලු. ඉතින් එයා සෝතාපන්න කෙනෙක් විය හැකිද කියලා අහනවා. ඉතින් උන්වහන්සේ සඳහන් කරන්නේ ඔබ කරන දේ නෙවෙයි වැදගත්, ඒ කරන දේ අනුව ලැබෙන ප්‍රතිඵලයයි වැදගත්. මේ කෙලෙස් දුර වෙන ආකාරයට ඔබ කටයුතු කරනවා නම් ඔබ ධ්‍යානලාභියෙක්, එහෙම වෙන්න මාර්ගඵලලාභියෙක් වෙන්න පුළුවන්. කරන්න තියෙන සරලම දේ තමයි, පැහැදිලි දේ තමයි ආර්ය ශ්‍රාණික මාර්ගයේ වඩන එක. ඒ ආර්ය ශ්‍රාණික මාර්ගය තුල ගමන් කරනවා නම් ධ්‍යාන ලබන එක, මාර්ගඵල ලබන එක, එහෙම නැත්නම් සෝවාන් වෙන එක සිදුවිය හැක්කක්.
Okay. Yes, okay. So here is another one. So okay, my respectful homage to Bhante. Bhante, yesterday I got the chance to do Marana Sati perfectly. While you were telling that to imagine as we are in the white-collared room, doors are closed, no one is there, etc. Suddenly, I got a big pain in my left side, in my chest. Then I remembered the heart is on the left-hand side. Sure, this was a heart attack. Then I heard that you asked, give up all the things belonging to us. Then I went through my room in my mind, and I gave up all things, but my mind stopped near my mobile phone. So there you are. That shows you, right? That's very... anyway, I gave it up too with some sadness. Then I relax for a moment and make ready to die. Okay, that's very good. Very, very interesting. Suddenly I remember that about the last will. I did not write it yet. I forgot to write it. But what to do now? Can't do anything because I'm going to die soon. Then I thanked to all and forgave. I felt that my breath is no longer there. Sure, I was dead. Suddenly I heard the kind, sweet voice from Ajahn Bhamali. He invited me and said, now is the end of the meditation. Come back and sit comfortably. So I came back. So you came back from the dead, right? That's pretty good. Now, how terrible that moment was. Anyway, it was a very nice experience. Thank you, Vanta. That's good, isn't it? That's really nice. And it shows you, sometimes you need a bit of realism. You need a bit of things that really remind you the body is always ready to fall apart and die. A little bit of pain in the chest can be very, very realistic experience. Okay, thank you for that one. That was very nice.
Yeah. ඊයේ මම හොඳට මරණානුස්සති භාවනා වැඩුවා. හොඳටම මේ භාවනා වැඩුවා. අර සුදු කාමරයක හිටියා, දොර වහලා තිබුණා. ඉතින් මැරෙන්න මං හොඳටම ලෑස්ති වෙලා හිටියා. මගේ පපුවේ වම් පැත්තේ වේදනාවකුත් දැනුණා, කැක්කුමක්ත් ඇති වුණා. ඉතින් මම ඔක්කොම අතහැර දමමින් හිටියා. ඔක්කොම අතහැර දැම්මට මේ මගේ ෆෝන් එක මතක් වුණා. මේ ෆෝන් එක අතහරින්න ටිකක් අමාරු වුණා. ඉතින් කොහොම හරි අමාරුවෙන් ඒකත් අතහැර දැම්මා. ඊට පස්සේ මට කල්පනා වුණා, මම මගේ මේ අවසාන කැමැති පත්‍රය ලියලා නැහැ නේද කියලා. ඉතින් කොහොම හරි මේ ඒකත් ඒකත් අතහැර දාලා මම දැන් හොඳටම මේ මරණාසන්න තත්වෙටම ආවා, මියන්නම ආවා. ඉතින් මේ අවසානම වෙලාවේ මේ ඔක්කොම අතහැර දාලා මැරෙන්න ලෑස්ති වෙලාම ඉන්න වෙලාවේ මේ ස්වාමීන් වහන්සේගේ මිහිරි කටහඬ ඇහුණා, දැන් භාවනාව ඉවරයි කියලා. ඊට පස්සේ ඉතින් ඉවර වුණා.
It's very nice that people have a sense of humor. It's good, right? Sometimes when you have a kind of a light feeling, right? You feel light in the mind, you feel light in the heart, not too heavy. Don't get too serious about the Dhamma, but feel kind of, have a bit of fun in the Dhamma. It's very good. I think sometimes that is supportive for the meditation practice, because you feel at ease, you feel relaxed. You can laugh a little bit and have a good time. I think that's a wonderful thing. It's one of the things I learned from Ajahn Brahm, right? He's like that. He always likes to mess around and joke about everything. And he also has very good meditation. So the two seem to go together, which is very nice.
ඉතින් උන්වහන්සේ සඳහන් කරනවා අපි ටිකක් සන්තෝෂ වෙන්න ඕනේ, ටිකක් hina වුණාට කමක් නැහැ. දැන් අජන් බ්‍රහ්මවංශෝ බොහොම විහිළු කරනවා, බොහොම hina වෙනවා. ඒ වුණාට උන්වහන්සේ හොඳට භාවනාත් කරනවා. ඉතින් අපි මේ දෙකම එක වගේ සමබරව පවත්වගෙන යන්නට ඕනේ.
Okay. So, next one, Ajahn, dear Ajahn Brahmali, I have been scolded by monks for not starting my metta bhavana with myself, but doing that makes me feel very uncomfortable. I am much happier starting with the whole world or with any arbitrary group. Please tell us where we can source the article searching for the word sabbatataya. Okay, what is the author's name, article title? May you be blessed by Triple Gem. Okay, I think the reason why the monks were scolding you probably because they are used to using a certain method, and that is the method we found in the Visuddhimagga, etc. And that's probably why they think that that's the best way. And fair enough, for some people it may very well be the best way. But remember, the most important thing is if you are able to give rise to these feelings, that's the most important thing. And however you do that, within limits, of course, but however you do that, if it works for you, then it's usually a good thing. Don't kind of do completely crazy things, but kind of within certain limits, then it's good. That particular article, I have to warn you, some of these articles are quite technical. This is not some kind of popular article at all. This is a very kind of technical article using Pali terms and all kind of things. But the article is written by a monk called Venerable Anālaya. He writes lots of study articles on the Dhamma, and he's very usually he's very good, very thorough, does very good articles. Where was this article published? The best place to do is this thing to do. Is to just go on Google and Google for Venerable Anālaya, and just also his papers and his things, and then you get to his website. He has this big website because he's also a professor at a university at the same time, and all his articles are actually listed there, and then you can probably find it in those articles. But I have to warn you, there's many, many, many articles. Venerable Anālaya is one of those people who is very prolific, and he writes enormous number of articles. But you should be able to find it there, and then you can figure it out. If you can't find it, then maybe you can contact me, and I will give you the exact details. Okay.
මේ තමන්ටම මෛත්‍රී කරලා තමන්ට මෛත්‍රී වඩන්න නැතුව මෛත්‍රී කරන එක ගැන සමහර හාමුදුරුවෝ දොස් කියලා තියනවලු. හැබැයි එයාට මෛත්‍රී කරනකොට මෛත්‍රී කරන්න පුළුවන්කම තියෙන්නේ සියලු සත්වයන් අරමුණු කරගෙනලු. තමන් අරමුණු කරගෙන නෙවෙයිලු. ඉතින් මේ සම්බන්ධයෙන් ලියපු ලේඛනයක් ලිපියක් තියනවා. මේ ආන්නේ ලිපිය එහි සබ්බත්තාය කියන මේ වචනේ සඳහන් වෙනවා. ඒ ලිපිය ගැන ඒක කොහෙද තියෙන්නේ කියලා ඇහුවේ. ඒකට ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අනාලයෝ කියන ස්වාමීන් වහන්සේ තමයි මේ ලිපිය ලියලා තියෙන්නේ. ඒ ලිපිය හොයාගන්න ඕනේ නම් අනාලයෝ ස්වාමීන් වහන්සේගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ ලිපිය හොයාගන්න පුළුවන්. බැරි වුණොත් එහෙම ස්වාමීන් වහන්සේගෙන් බ්‍රහ්මාලි ස්වාමීන් වහන්සේගෙන් ඒ ගැන විමසන්න කියලා කිව්වේ.
Okay. Greetings, Venerable Ajahn Brahmali. Sometimes when I meditate, I lose all sensations in the five senses. I feel no breath, I have no thoughts, and no perception of time or where I am. Is this a jhana? If yes, which jhana? Please elaborate and explain what such an experience indicates in terms of overall progress on the path. Much merit to you for coming and sharing your knowledge and insight with us. You bring us much joy. Okay, it's very good. Okay, so there are many possibilities why these things can happen. It doesn't always happen because you enter a jhana state. You have to know the overall feeling of the mind. Remember, as you approach jhana, the piti, the sukha, the happiness is incredibly powerful, right? It's very, very, very strong. It's almost like overwhelming sometimes. And this is one of the things, one of the indications that you're getting very close to a jhana experience. Sometimes the mind can blank out. For example, sometimes people have these experiences, they don't have much piti sukha at all. In fact, they just feel very peaceful. And then the mind kind of blanks out, and they have no perception of senses or perception of breath or anything like that. But it's not a jhana. It's just like the mind going into this thing you might call miccha samadhi or something like that. It isn't the right thing. Remember the whole point here, the reason why the Buddha describes the path of meditation as we saw on the first day, right? Pamuja, piti, pasaddi, sukha, samadhi. The reason for that is because that gives you the signposts of whether you're heading in the right direction or not. So you should really experience these things. These things are very important. If they are there, then you know you're heading towards jhana. So I cannot tell, unless you tell me a little bit more about what happened, it's impossible for me to really give you any information on what is going on. If you had very strong piti sukha, and then the senses started to disappear, then it may have been getting close at the very least. But even as you get close to the jhanas, the senses are already very, very faint. Often they disappear completely for long periods of time. The body, you can't really feel it anymore. So already getting close to jhana, these things are already fading away. The difference between being close to jhana and being in jhana is that if you are close to jhana, you still have access to the senses. You can still attend to them if you want to. You can move your attention in that direction. But if you're in jhana, your very access to the senses has disappeared. You can't access them anymore. You have no will by which you can choose to go to the senses, right? That is the distinction. So jhana is, as I understand, a very, very profound state beyond the five senses.
මේ ප්‍රශ්නේ අහලා තියුනේ ඒ කෙනාට භාවනා කරනකොට මේ සියලුම මේ ඉන්ද්‍රිය අරමුණු දැනෙන්නේ නැති වෙනවා, ශරීරය දැනෙන්නේ නැති වෙනවා, වේදනා දැනෙන්නේ නැති වෙනවා, සියල්ල නැති වෙලා යනවා. ඉතින් මේ අවස්ථාව ධ්‍යානයක්ද නැත්නම් මොකද්ද මේ අවස්ථාව කියලා ඇහුවේ. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා නොයේ හේතු නිසා මෙහෙම වෙන්න ඉඩ තියෙනවා කියලා. ධ්‍යානයක් ඉතාම තදින් ප්‍රීතිය එහෙම ඇතිවීම නිසා මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම හිතේ හිස් බවක් ඇතිවීම නිසා එහෙමත් වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම මිච්ඡා සමාධි කියලා තියෙන දේවල් වගේක් ඒ වගේ වෙන්නත් පුළුවන් කියලා තියෙනවා. කොහොම නමුත් නියමාකාරයෙන් ධ්‍යානයකට පැමිණෙනවා නම් ඒක අනුපිළිවෙලින් සිද්ධ වෙන්නේ අර කලින් කිව්ව විදිහට ප්‍රීතිය, ප්‍රමෝදය, සුඛය, පස්සද්ධිය, සමාධිය ආදී වශයෙන් අනුපිළිවෙලින් තමයි ධ්‍යානයකට පැමිණෙන්නේ. ඉතින් මේ ධ්‍යානයකට ආසන්න වෙච්ච අවස්ථාවලදී ඊටාම තදබල ප්‍රීතිය ආදිය තියෙන්න පුළුවන්. නමුත් මේ වහාම ඉන්ද්‍රියන්ට නැවත පැමිණෙන්න පුළුවන්. ඉන්ද්‍රිය අරමුණු වලට වහාම එනවා. නමුත් ධ්‍යානයකට පැමිණුණා නම් ඉන්ද්‍රිය අරමුණු වලින් ඉතාම දුරස්තයි. ඉන්ද්‍රියන්ගෙන් දුරස්ත තත්වයක් තමයි ධ්‍යානයට පැමිණුණු අවස්ථාවලදී දක්නට ලැබෙන්නේ. ඉතින් මේ පිළිබඳව තවත් තොරතුරු අවශ්‍යයි කියලා කිව්වා උන්වහන්සේට මේ ගැන හරියාකාරවම උත්තරයක් ලබා දෙන්න.
Very good. So next one. Dear Bhante, people always talk about sati sati. But I am still not 100% sure how to recognize this sati inside my own mental experience. Please can you explain? Teruvan Saranai. Okay. So sati, sati really has two words, in part, two meanings in Pali. First of all, it means memory. It means recollection. So if you memorize something, that is good sati. You can remember things a long time in the past, right? With clarity, etc. But the sati, the way it is normally used in the meditation experience, it just means presence of mind. It means what you are in the present moment. You are not thinking about the past, thinking about the future, not fantasizing, but you are here in the present moment. Also, it means that you have a certain amount of clarity in the present moment. You're not very dull, right? Sometimes you have a dull kind of sati. You're kind of here, but not really here. You're kind of, you know, halfway asleep or something. So it's a kind of present moment awareness with a certain sharpness to it. That is really what sati is about. And sati has many different levels. If you start off not thinking about the future and the past, not fantasizing too much, you already have some degree of sati, some degree of awareness of what is going on. But as you meditate, and especially as you get into samadhi and deep states of meditation, that sati can just increase manifold. When you read the Indriya Samyutta? It talks about the five indriyas increasing depending on the degree of your development, in especially in terms of the Aryan stages, right? The more developed you are on the path, the more powerful will that sati be. And the same thing also goes with samadhi. Deep samadhi will increase the sati enormously. So sati is a range of things, but there is like a minimum requirement for being able to do meditation practice, and that is when the mind comes into the present moment, and it comes into the present moment with a degree of clarity about it. In the end, you're going to have to discover yourself, just try these things out, and then you will get a feeling for what the sati is all about.
බොහෝ දෙනා සතිය ගැන කතා කරනවා. ඒ තාම සතිය කුමක්දයි කියලා හඳුනා ගන්න අපහසුයි කියලායි කියන්නේ. සතිය උන්වහන්සේ උත්තර දෙනවා, සතිය කියලා කියනකොට අර්ථ දෙකක් යටතේ භාවිතා වෙනවා. පළවෙනි එක තමයි සතිය කියලා කියනකොට සිහි කල්පනා ගතිය. ඒ කියන්නේ මතක් කිරීමේ හැකියාව සතිය කියලා කියනවා. ඊගාට භාවනාවේදී සතිය කියලා අදහස් කරන්නේ වර්තමාන මොහොතේ සිත පවත්වා ගැනීමේ හැකියාව තමයි සතිය කියලා කියන්නේ. වර්තමාන මොහොතේ සිත පවත්වාගෙන ගන්නා ඒ සතිය සතියක් වෙන්න නම් මේ කිසියම් එහි තියුණු බවක් තියෙන්නට ඕන. අතීත අනාගත දෙක තුල විසිරලා නොගිය බවක් තියෙන්නට ඕන. ඒ වගේම ඔබ ධර්ම මාර්ගය තුල ඉදිරියට යන්න යන්න මේ සතිය තව තවත් වැඩෙනවා. සති ඉන්ද්‍රිය ආදී වශයෙන් සතියේ තියුණු බව ඇති වෙනවා. ඉතින් ඔබ ගැනම පරීක්ෂාකාරී වීම තුලින් ඔබ තුල ක්‍රියාත්මක වෙන සතිය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා.
Okay. Devante, this morning you mentioned the subha nimitta. Can you please say more about it? In the Dhammapada there is a mention something like that if one attends to the subha nimitta, it leads to decline in one's practice. But if a monk attends to the asubha nimitta, it leads to growth in the practice. Do you think in this case the subha nimitta being referred to is connected to sensual desire? Thank you for your clear, interesting explanations. Okay. The subha, what I said was not actually subha nimitta. What I said was, it says in the, this is in the, I think, the Vimokas, the Atta Vimoka, one of the first one is the Subhangti Adimutta. He is focusing on the beautiful, on the Subha. And it's, obviously there is a sense in which that is also a Subha Nimitta, but it is a particular focus that leads to the beautiful. And I think it is normally understood as something to do with the Brahma Viharas, right? So you practice the Brahma Viharas, metta or whatever, and because when you have metta for somebody, of course you are seeing the beautiful in that person. You're seeing the beautiful in the whole world. So the point here is that Subha can be used in different contexts, and you have to know the right context. It can also be used in the context of sense pleasures. For example, you see somebody you like, and you see in a sensual way, and of course that is also seeing the Subha in a way. That is a lower kind of Subha, where you see this wonderful car. Wow, this car is really Subha. And then you see the beauty in that car, and that is where it goes wrong. So when you use the Subha nimitta, or the Subha way of looking at things in regard to sensual pleasures, that's where it gives rise to defilements. But if you use the Subha in a higher sense, to see the positive spiritual qualities in people, looking for the generosity, looking for the kindness, wishing them well, right? When you have a mind that is mahagata, apamana, through the metta practice, and you cannot get angry with anyone anymore, it's because you have developed the Subha nimitta, not seeing, not fault-finding, but seeing the opposite of fault-finding, seeing the beauty in the world and the people around you, I suppose.
මේ ප්‍රශ්නය ඇහුවේ උන්වහන්සේ උදේ සුභ නිමිත්ත ගැන සඳහන් කළා. දැන් මේ ධම්මපදයේ තියෙනවා සුභ නිමිත්ත අනුව බලන එක්කෙනා පිරිහිලා යනවා කියලා. ඉතින් මේ පිළිබඳව තමයි මේ පැහැදිලි කරන්නයි කියලා කිව්වේ. උන්වහන්සේ කියනවා මේ සුභ නිමිත්ත කියලා මෙහිදී උන්වහන්සේ සඳහන් කළේ බ්‍රහ්ම විහාර අනුව ඇති වෙන සුභ නිමිත්ත පිළිබඳව. බ්‍රහ්ම විහාර අනුව සුභ නිමිත්ත ඇති වෙනකොට පුද්ගලයාවත් මුළු ලෝකෙමත් ලස්සනට දක්නට ලැබෙනවා. ඒ සුභ නිමිත්ත නිසා පිරිහිලා යන්නේ නැහැ. ඒ සුභ නිමිත්ත හොඳ දෙයක්. හැබැයි ලස්සන පුද්ගලයෙක් ලස්සන කාර් එකක් ආදී වශයෙන් කියලා බලනවා නම් පංචකාම නිස්සෘත පංචකාමයන් හා ප්‍රතිබද්ධව සුබ නිමිත්ත මෙනෙහි කරනවා නම් එතකොට නම් මානසිකව පිරිහිලා යන්නට පුළුවන්. එනමුත් ගුණධර්ම පිළිබඳව ගුණධර්ම වල තියෙන සුබ පැත්ත බලනවා නම් බ්‍රහ්ම විහාරාදී තියෙන සුබ පැත්ත බලනවා නම් ඒ නිසා නම් පිරිහිලා යෑමක් වෙන්නේ නැහැ. ඒ නිසා දියුණුවක් තමයි සිද්ධ වෙන්නේ. ඒ බ්‍රහ්ම විහාර ආදී පිළිබඳව සුභ වශයෙන් බලන එක තමයි උදේ උන්වහන්සේ සුභ නිමිත්ත වශයෙන් අදහස් කළේ.
Okay. So next one, dear venerable, I have a question about karma. You mentioned that when karma is used in the plural, karma, its meaning is sensual objects. When it's used in the singular, its meaning is sensual desire. Is it generally accepted by Pali grammar? It is the place I first picked this up was when I was reading the Critical Pali Dictionary, which is certainly in English is the most thorough and best Pali dictionary available, done by some of the top Pali scholars, and they have gone through all the instances of karma found in the suttas and also outside of the suttas, and their conclusion was that generally speaking, karma in the plural refers to the objects, karma in the singular refers to the desire. Now, karma in the singular actually doesn't occur very much in the suttas at all. It's only very rarely that it occurs in the suttas. Usually karma in the plural is what you find. If you look at all the words that refer to desire in the suttas, like, words like raga, chanda, what are the other words? That was loba, raga, chanda, loba. If you look at these words, tanha, of course, you find that usually, almost always, they are used in the singular. The word for desire is almost always singular. And these are not found in the plural. So karma kind of stands out, almost always used in the plural. It's a different type of category from the words meaning desire. So there are many, many good reasons for thinking that karma in the plural actually means sensual objects. Okay, but according to Anguttara Nikaya 663, which is the Anuladha Sutta, it's the Nivedika Sutta, form, sounds, tactile objects are not karma, sensual pleasures. Can you explain this? Okay, so this is that is true in that particular sutta. It is mentioned that is the case, but that particular sutta is the only sutta which actually uses karma in that way. In this sutta, karma, it makes very clear distinction between karma guna and karma without the guna, just kama. But it's the only sutta really in the Pitaka which does that. And it seems to me to be the only place where it is described in that way. In the vast majority of places, it is fairly clear that kama in the plural actually refers to the sense objects. There are many, many places where the context is very clear. It says things like, some of the contexts again where it uses karma? There are so many contexts. I can't think of them now, but there's lots of context about this. And I think if you look it up, it becomes very clear to you that karma in the plural very often means the objects of the senses. I looked this up once. I didn't actually go through this once, but at the moment I can't remember any clear references to that. So I am aware of that sutta, and I certainly know about that definition. But you have to look at the overall usage of karma throughout the Nikayas, and then that is really when you get a good overview of how it is used.
මේ ප්‍රශ්නේ ඇහුවේ මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා karma කියලා මේ වචනය ගත්තාම මේ ඒකෙන් අදහස් වෙන්නේ ඉන්ද්‍රිය වලින් ගන්න අරමුණුයි කියලා. ඒ වගේම ඒක වචනයෙන් ගත් විට කාම කියලා ගත්තාම එයි අර්ථය කාම තෘෂ්ණාවයි කියලා. ඉතින් උන්වහන්සේ දැන් පසුවට පැහැදිලි කළේ ඒ අදහසම තමයි. කාමා කියලා කිව්වහම බහුවචන, ඒකෙන් ඉන්ද්‍රිය අරමුණු තමයි අදහස් වෙන්නේ. කාම කියලා කිව්වහම ඒකෙන් අදහස් වෙන්නේ මේ ලෝභය, ආශාව, ඡන්දය ආදී ඒ ස්වභාවය, හිතේ ඇති වෙන ස්වභාවයයි. ඉතින් මේ සම්බන්ධයෙන් අංගුත්තර නිකායේ කොටසක් උපුටා දක්වලා තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් දල වශයෙන් මේකට උත්තරේ වශයෙන් කියන්න පුළුවන්කම තියෙන කාමා කියලා බහුවචනයෙන් ගත්තාම අදහස් වෙන්නේ ඉන්ද්‍රිය අරමුණු, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ආදී. කාම කියලා කිව්වහම අදහස් වෙන්නේ ලෝභය, ආශාව, ඡන්දය ආදී ඒ මානසික ස්වභාවය.
Okay, so we are only a few questions left, so I guess we can finish those off. Shouldn't take too long. Okay, dear Bhante, thank you from the bottom of my heart for all the guidance that you have provided to all of us during this retreat to understand the suttas and develop our meditation practice. May you attain the supreme bliss of extinguishment in this very life. Okay, so you're wishing me to be extinguished. I guess that is it's a good thing in Buddhism, isn't it? So that's good. Perhaps this question should have been asked at the beginning of this retreat, but better late than never. Could you please explain the importance of observing noble silence at all times during a meditation retreat, not only in these grounds, but also in our lodgings? How does maintaining noble silence assist a person's meditation practice? Okay, thanks again, and may you have safe flight on to your next destination from Sri Lanka with metta. Okay. The idea of noble silence is to enhance your meditation practice, right? The idea is that when you talk a lot, it tends to also affect your mind. You think more. So by dropping away the talking, usually the mind tends to be more quiet. All the talking originates in the mind. So by abandoning the talking, you're also abandoning some of that origination of that chatter coming from the mind itself. That's the idea. And talk always tends to complicate things, right? When you talk to people, there are all kinds of implications from talking. There are new things that need to be done, new things that need to be discussed, right? One talk leads to another talk, and so it goes on until you are dead, and then it's too late to do anything about it. So this is the problem. So it's nice to do noble silence, but remember that it has to be quite natural. Don't force it too much. Anything which is forced on this path often can backfire, and it can lead to negative results. So make it quite natural. Make it do something that it feels good. And when it feels good, you know you're heading in the right direction. So on a meditation retreat, wherever you do that, it is good to have that noble silence because it will enhance your meditation practice. In daily life, it is always useful to reduce one's talking as well, because usually we tend to talk too much. But I'm not sure if... okay, so here you mean in the, our lodgings, you mean in the lodgings around here, presumably. So yes, that is certainly a good thing to do. In your daily life as well, it is often nice to talk less, but it's very impractical to obviously to have noble silence in ordinary life. Yeah, one of the interesting things, actually, this is from the Vinaya Pitaka, and this is some of the origin stories for the Uposatha day, when the monks were supposed to hold the Uposatha observance, and King Bimbisara, he goes to the Buddha and says, oh, all these other ascetics and Brahmins, they keep the Uposatha, and they get together on the Uposatha, and they teach the Dhamma, and these kind of things. And he says to the Buddha, it would be good, Master, if the Bhikkhu Sangha also did the same thing. And then the Buddha lays down the fact that the monks should get together on the Uposatha and do whatever. And then some of the monks, when they got together on the Uposatha, they just sat there. They didn't say anything, didn't teach anything. They were just sitting in silence. And the lay people would come, right, hoping for a Dhamma talk. And the monks would not utter a single word. Lay people very disappointed. So they go to the Buddha and say, Master, these monks are just sitting, they're not saying anything. They're supposed to give a talk, right? And then the Buddha says to the monks that actually that is the wrong time for noble silence. When you come together on those occasions, you should actually talk. You should give a talk or something like that. And there's also another thing from the Vinaya, where it says, talks about the Vassa, the rains retreat, the Vassavasa. And after one of the rains retreats, there are a number of monks, and they go to the Buddha, and the Buddha asks them, how was your Vassa? And they say, oh, the Vassa was really good. We made a vow not to talk at all during the Vassa. Right? 3 months, complete silence for 3 months. What do you think the Buddha said? Do you think the Buddha said, well done, great, noble silence for 3 months? Actually, he didn't say that. He said that you should never make a vow to be silent like that. And he said something like, you become a bit like dumb pigs or something. That's the words he used, right? If you live in that way. So it's good to be silent, but sometimes we have to talk. Sometimes there are things that need to be done, and then you have to use speech in a wise way. And this is kind of the more important thing, is to know when to talk and know when not to talk. Find that middle way between complete silence on the one hand and talking too much on the other. Talk when it's required, and that's really the golden middle way here.
මේ ප්‍රශ්නය ගැන සඳහන් කරලා තියෙන්නේ මේ ප්‍රශ්නේ ඇත්තෙම අහන්න තිබුණේ දැන් නෙමෙයි මේ භාවනා වැඩසටහන ආරම්භ කරන අවස්ථාවේදී මොකද්ද මේ ප්‍රශ්නය ආරේ නිශ්ශබ්දතාවය භාවනාවට උපකාර වන්නේ කොහොමද කියන එක ඉතින් මේ උන්වහන්සේ සඳහන් කරනවා මේ ආරේ නිශ්ශබ්දතාවය කියන එකේ අරමුණ ඔබේ භාවනාව වඩා උසස් තත්වයට පත් කර ගැනීමයි කතාව අඩු වීමෙන් ඔබේ සිතත් නිහඬ වෙනවා ඒක භාවනාවට උපකාරයි කතා කරන්න ගියාම අලුත් අලුත් දේවල් කතා කරනවා එක කතාවකින් තව කතාවකට යනවා ඔහොම කතාව භාවනාවට බාධා වෙන තත්වයට පත් වෙනවා කුසලයක් සිදු වෙන ආකාරයට කටයුතු කරන එකයි ඔබට පැවරිලා තියෙන්නේ ඒ වගේම සම්පූර්ණයෙන්ම කතාවෙන් වැළකීලා ඉන්න එකත් සුදුසු විදිහක් නෙමෙයි ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ අවස්ථා දෙකක් සඳහන් කළා එකක් තමයි බිම්බිසාර රජුරෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා මේ අන්‍ය තීර්ථකයෝ උපෝසත දවස්වලදී රැස් වෙනවා උපෝසත දවස්වලදී රැස් වෙන එක අන්‍ය තීර්ථකයන්ගේ දියුණුවට හේතු වෙලා තියෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාට උපෝසත දවස්වල රැස් වෙන්න කියලා අනුදැන වදාරන්න කියලා එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාලා උපෝසත දවස්වලදී රැස් වෙන්නයි කියලා ඉතින් උපෝසත දවස්වලදී භික්ෂුන් වහන්සේලා රැස් වෙලා ඉන්නකොට ගිහි ජනතාව ආවා මේ භික්ෂුන් වහන්සේලාගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. ඉතින් ඒ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා කිසි කෙනෙක් කතා බහක් නැතුව ශබ්ද නොකර හිටියා. ඒ වෙලාවේ මේ මිනිස්සු බොහොම අකමැත්තට පත් වෙලා එහෙම නැත්නම් නොසතුටට පත් වෙලා මේ ගැන බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට මේ මිනිස්සුන්ගේ දෝෂාරෝපණය දැනගන්න ලැබුණා. එතකොට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා උපෝසත දවසේ රැස් වෙලා කතා නොකර ඉන්න එපා මහණෙනි. නිහඬව ඉන්න එපා ඒ එන ජනතාවට ධර්මයේ දේශනා කරන්න කියලා. ඉතින් ඒ අනුව ඕනවට වඩා නිහඬව ඉන්නවා මේ නිහඬව ඉන්නවා කියන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. සුදුසු අවස්ථාවේදී කතා කළ යුතුයි. ඒ වගේම තවත් අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ අහා අපි මේ වස් කාලෙදී වචනයක්වත් කතා නොකර ආර නිශ්ශබ්දතාවයෙන් එහෙම නැත්නම් අපි මේ වස් කාලෙදී නිහඬව ඉමු කියලා එකඟතාවයකට ආවා. එහෙම එකඟතාවයකට ඇවිල්ලා වස්වසල ඉවර වෙලා බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ඒතර බුදුරජාන් වහන්සේ යවුවා කොහොමද මහණෙනි වස් කාලය හොඳින් ගත කළාද කියලා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා කිව්වා අපි මේ වස් කාලයේදී වචනයක්වත් කතා කරන්න නැතුව ඉන්න එකඟතාවයකට ඇවිල්ලා ඉතින් ඒ විදිහට තමයි අපි හිටියේ කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ බොහොම ඒ ගැන අප්‍රසාදය පළ කළා. ඔබලා ඉතාමත් අපහසුයෙන් තමයි මේ වස් කාලේ ජීවත් වෙලා තියෙන්නේ. එහෙම ඉඳගෙන ඇවිල්ලා දැන් කියනවා බොහොම පහසුවෙන් වස්වසල හිටියාය කියලා. ඉතින් මේ ඒ වෙලාවේ කියනවා ඇත්තම අර මිනිස්සු තමයි භික්ෂුන් වහන්සේලාට දොස් කිව්වේ මේ උපෝසත දවසේ රැස් වෙලා ඉන්නකොට ගොළු ඌරෝ වගේ මේ රැස් වෙලා ඉන්නවා කිසිවක් කියන්නේ නැතුව කියලා. ඉතින් ඔන්න ඔයගේ කතා ඕනවට වඩා කතා නොකර ඉන්න ගතියත් එක්තරා මේ වැරදි පිළිවෙතක්. ඒ වගේම අනවශ්‍ය විදියට කතා කරන එකත් වැරදි පිළිවෙතක්. ඒ අන්ත දෙකට යන්නේ නැතුව මධ්‍යස්ථව කතා කරන්න කියලා තමයි බ්‍රහ්මාලි ස්වාමීන් වහන්සේ උපදෙස් දෙන්නේ.
So again, Dear Bhante, in the Nibbana Sutta this morning, Venerable Sariputta also mentions these perceptions lead to stabilization. These perceptions lead to distinction or improvement. What do you think, Bhante, these refer to? Distinction would suggest jhana and magapala to me here, with thanks in a big sadhu. Yes, I would agree, distinction probably refers to jhana and magapala. So you are referring to some very high states. These particular perceptions are useful for these particular things. I think that is probably true. And as for stabilization, I think that sometimes we have, you know, when we practice in this path and you're having some success in your meditation practice, you're developing certain perceptions perhaps, your mindfulness of breathing is going well. Sometimes we need to stop a little bit and take stock and make sure that we don't progress too fast. Sometimes if you try to progress too fast, you lose what you have already established in your meditation. So you need to stop a little bit. Okay, let's kind of solidify this, right? My metta meditation is going well. Let me solidify the stage I'm at now. Try to understand fully how you give rise to this stage. And then once you have stabilized that stage, then you move on to the next one. And there's actually a sutta about that. This is in the Anguttara Nikaya 9s. Which is the Mountain Cow Sutta. Can't remember the Pali word now, but in that sutta, it uses the simile of the mountain cow, who is a... So how does this simile go again now? The mountain cow is kind of eating grass happily, and then moves to the next field, and then it can't find its way back to the... Something like that. Can't find its way back to the original field or something like that. In the same way, if you move too fast from one jhana to the next one, without having stabilized the first jhana, you will end up losing everything you had, both the second jhana and the first jhana. So the idea is move forward at the pace where you have stability in what you are developing. Don't go too fast from one thing to another one. Be quite conservative in your approach to improving and developing it.
මේ ප්‍රශ්නයෙන් ඇහුවේ උදේ සාකච්ඡා කරපු නිබ්බාන සූත්‍රය පිළිබඳව. එහිදී සාරිපුත්ත මහරහතුන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක් මේ සංඥාවල් විශේෂගාමී, එහෙම නැත්නම් විශේෂ අවබෝධයේ පිණිස හේතු වෙන අය මේ සංඥාවල් ස්ථාවර බව පිණිස හේතු වෙන අය ආදී වශයෙන් හඳුනා ගන්න එක්කෙනා තමයි මේ ජීවිතේම නිවන අවබෝධ කරගන්නේ කියලා. ඉතින් මෙහිදී මේ විශේෂ භාගී වෙනවා, එහෙම නැත්නම් විශේෂ අවබෝධයේ පිණිස පවතින සංඥාවල් යනුවෙන් අදහස් කරන්නේ ධානද කියලා තමයි මේ ප්‍රශ්නෙන් ඇහුවේ. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒ ධානාදිය පිළිබඳ සංඥාවල් ඒ ධානාදිය හඳුනා ගන්නට ඕනේ. ඒ වගේම ඒවා හඳුනාගෙන ඒවයේ මුලින්ම ස්ථාවරව පිහිටා සිටින්නට ඕනේ. එක ධ්‍යානයක ස්ථාවරව පිහිටා හිටලා තමයි ඊගාව ධ්‍යානය සඳහා උත්සාහ කළ යුත්තේ. එහෙම නොකොලත් එහෙම අවුලක් අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. මේ ගැන උදාහරණයක් වශයෙන් අංගුත්තර නිකායේ සූත්‍රයක් තියෙනවා, ගාවි සූත්‍රය කියලා. එහි එයට අනුව මේ කඳු අතර සැරිසරන ගව දෙනක් මේ එක පර්වතයක එහෙම නැත්නම් එක තැනක පියවර හරියට තියන්නෙත් නැතුවම ඊගාව තැනට පියවර තියනවා. එතකොට එයාට තියෙන තැනත් පියවර හරියට පිහිටන්නේ නැහැ. අලුතෙන් පියවර තියෙන තැනත් පියවර හරියට තියාගන්න බැරි වෙනවා. එතකොට එයාට ඒකත් නැ මේකත් නැ වගේ තත්වයකටපත් වෙනවා. ඒ වගේ මේ භාවනා කරගෙන යනකොට ඇති වෙන මේ විශේෂ භාගී විශේෂයේ පිණිස පවතින සංඥාවල් ඉස්සෙල්ලාම හොඳින් ස්ථාවර බවට පත් කරගන්නට ඕනේ. ඒවා ස්ථාවර බවට පත් කරගෙන තමයි ඊට එහා පියවරක් ලැබිය යුත්තේ කියන කාරණාව තමයි උන්වහන්සේ සඳහන් කළේ.
Okay. Very good. So, this one here. Okay. Ajahn Brahmali. Today among people tension can be seen, not among lay people, but also among the forest monks too. Kindly give advice to overcome this negative state of mind. Thank you.
It's not today, Bante.
Not today?
No,
old one.
Today,
oh.
One of previous days, but...
One of previous days. Okay, so probably overcome already. You probably sorted out already, right? So this is probably... no. Okay, so... this is just life. Sometimes tensions arise, even if among the best of people, these things happen. So you just allow it to go and you move on. You know the general ideas of how to overcome these things, right? Don't have a fault-finding mind. See the good qualities in your fellow monastics. It's so easy to see the good quality in the fellow monastics. But of course, sometimes we lose that, because sometimes there's just too many things happening in one go, and we get overwhelmed. But it doesn't take long before it gets sorted out again, and then the ease and the naturalness comes back in. So it is sometimes these things happen, and you know, just go with the flow, and then we'll overcome it very quickly again.
ඒ ප්‍රශ්නේ කියවුනේ මේ ආතතියක් ඇති වෙලා තියෙනවා සමහර අය අතර කියලා. ඉතින් ඒ ගැන උපදේශයක් දෙන්න කියලා. ඉතින් උන්වහන්සේ සඳහන් කළේ ඒක ස්වභාවිකයි. එහෙමත එහෙම වෙන්න පුළුවන්. ඒක ගලාගෙන යන්න ඉඩ දෙන්න. ඒක අතහැරිලා යාවි කියලා.
Okay, last one for today here. Okay, dear Bante, as the retreat is coming to an end, I would like to thank you from the bottom of my heart for coming and teaching Dhamma, the true Dhamma and the word of the Buddha. You are a living example of EBTs. So I, okay, living example of early Buddhist teachings for me. I would like to dedicate these lines from the Pali Upali Sutta, Majjhima Nikaya 56, to you. Okay. These are actually lines about the Buddha. This is about the Buddha, so please keep this in mind, so we don't get carried away too much here. His heart cleansed, a master of discourse. He lives ever tranquil, the finder of knowledge, the first of all givers. He is ever capable, the awakened one he is, and I am his disciple. So that is Venerable Upali talking about the Buddha in the Majjhima Nikaya 56. But it's very kind to dedicate those to me and to everyone else here, I suppose, as well. And then you say, at the very end, you say, with Megametta, and my deepest gratitude, and a nice smiley face afterwards. That's very nice. Just praise and no question. Wow, that is the the best kind of note. Okay, wonderful. Great.
මේ ලේඛනයෙන් උන්වහන්සේව බොහොම ප්‍රශංසා කළා තියෙනවා. උන්වහන්සේට බොහොම ස්තුතියි කියලා තියෙනවා. ඒ වගේම මෙහි මේ උපාලි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ උපාලි සූත්‍රයෙන් ගාථාවක් උපුටා දක්වලා තියෙනවා. ඒ වගේම බ්‍රහ්මාලි ස්වාමීන් වහන්සේ මුල් බුදු සමය පිළිබඳ ඉතාම හොඳ ගුරුවරයෙක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ උපාලි සූත්‍රයෙන් උපුටා දක්වලා තියෙන ගාථාව මේ සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ උපාලි ගෘහපතියා කියනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ රාශියක් කියලා. මම ඔබේ ශ්‍රාවකයෙක් කියලා. ඉතින් මේ බ්‍රහ්මාලි ස්වාමීන් වහන්සේ ගැනත් මේක ලිව්වේ කෙනාට හිතෙන්නේ නියම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා. ඉතින් බ්‍රහ්මාලි ස්වාමීන් වහන්සේට මේක ලියපු එක්කෙනා ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා, කෘතවේදීත්වය පළ කරනවා කියලා සඳහන් කරලා තියෙනවා.
Okay. Very good. So I guess we are coming to the end of the retreat, Venerable Metta Vihari. Should we